ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
සමස්ත ලෝකයෙන් වගේම ඔස්ට්‍රේලියාව තුළත් මේ වන විට දැඩි ලෙස ව්‍යාප්තියක් පවතින කොරෝනා වෛරසයේ ඩෙල්ටා වෛරස ප්‍රභේදය දරුවන් අතර ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් වන වාර්තා දිනින් දිනම ඉහළ යාමක් දක්නට ලැබෙනවා. ඒ වගේම දරුවන් මගින් COVID-19 වෛරසය පැතිරීමේ ඉහළ ප්‍රතිශතයකුත් පෙන්වීම හේතුවෙන් මේ කොරෝනා කාලය තුළ ළමයින් සහ නව යෝන් පිරිස මගින් ආරක්ෂා කර ගැනීමට සහ ඔවුන් මගින් වෛරසය පැතිරීම වැළැක්වීමට කුමක් කළ යුතුද යන කාරණාව සම්බන්ධයෙන් අද දවසේදී අපි අවධානයක් යොමු කිරීමට කල්පනා කරා. මේ සඳහා අද දවසේදී තපත් සමග සම්බන්ධ වී සිටිනා වික්ටෝරියා ප්‍රාන්තයෙන් චන්න වීරසේකර වෛද්‍යතුමන්. අයබෝන් කියලා ඔබ පිළිගන්නවා අදත් වෛද්‍යතුමනේ SBS සිංහල සේවයට.
අයබෝන් නිබුණ බොහොම ස්තුතියි මාව සම්බන්ධ කර ගැනීම පිළිබඳව.
ඔදයි වෛද්‍යතුමනි, එහෙමනම් අපි මුලින්ම අපි සාකච්ඡාව ආරම්භ කරමු. මේ ළමුන් සහ නව යෝවුන් පිරිසට මේ වන විට ව්‍යාප්ත වන ඩෙල්ටා වෛරස ප්‍රභේදය වැළඳීමේ යම් අවධානමක් පැවතීමට විශේෂ හේතුන් පවතිනවද කියන කාරණාවත් එක්කම.
ඔව් නිබුණ, විශේෂ හේතුවක් කියන්නේ දැන් දැනට පවතින මේ ඩෙල්ටා ප්‍රභේදය අපි ගත්තොත් අර කලින් තිබ්බ ඇල්ෆා ප්‍රභේදයට වඩා දෙගුණයක්ව වේගවත් පැතිරෙනවා සම්භාවිතාවක් තියෙනවා. ඒක තමයි පළවෙනි හේතුව. ඉතින් අපි ඒක ආශ්‍රිතව ගත්තොත් දැනට තියෙන සංඛ්‍යා ලේඛන අනුව දැනට ලොක්ඩවුන් වෙලා තියෙන වික්ටෝරියා ප්‍රාන්තයේ තියෙන ඇක්ටිව් කේසස් වලින් 146ක් පමණ වයස අවුරුදු 19ට අඩු අයවලු. ඒ වගේම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 130ක් පමණ ප්‍රමාණයක් වයස 19ට අඩු පුද්ගලයන්ගෙත් වැළඳිලා තියෙනවා. දැනට ගානක් වශයෙන් ගත්තොත් නිව් සවුත් වේල්ස් වල පමණක් 3000කට ආසන්න ප්‍රමාණයක් ළමයින් සහ නව යෞවුන් අතර සිටින පුද්ගලයන්. ඒ වගේම දවසකට වාර්තා වෙන රෝගීන් අතරින් අවුරුදු වශයෙන් 10%ක් පමණවත් ළමයින් සහ නව යෞවුන් වයස්වල අතර වයස්වල ඉන්න පුද්ගලයන් හමු වෙනවා කියලා දැනට සංඛ්‍යා ලේඛනවල පවතිනවා. දැන් ඒකට එක හේතුවක් අර මේ පැතිරීමේ වේගවත්කම වෛරසයෙන්, ඒ වගේම සමාජික හේතුත් වෙන්න පුළුවන්. එකක් අපි දැනට නිකන් දැකලා තියෙනවා වැඩිහිටියන් වැඩි වශයෙන් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගන්න. එතකොට මේ වෛරසයට පැතිරීමේ මාර්ගය ඇහිරෙනවා. ඒක නිසා ඒ වෛරසය හිතනවා වැඩිපුර ප්‍රතිශක්තිකරණ ලබා නොගත් පිරිස් වෙත පැතිරෙනවා කියලා. ඒ කියන්නේ විශේෂයෙන්ම ළමුන් සහ ටීනේජර්ස්ලා. ඒ වගේම පාසල් ආශ්‍රිතව සිදුවන පැතිරීම. මොකද පාසලයක් ගත්තොත් ළමයින් 10 ගණන්ක් ඉන්නවා. ඒතොර ඉතාලම ඉක්මනින් එක පැතිරීමේ හැකියාව තියෙනවා. ඒක වළංගු වෙනවා අර චයිල්ඩ් කෙයා සහ ප්ලේ ග්‍රවුන්ඩ් වල. තව එකක් තමයි ළමයින්ට ආසාදනය වෙන විදිහ. ඒක තමයි බොහෝ විට ආසාදනය වෙනවා ගෙවල් වලින් ළමයින්ට වැඩිහිටියන්ගේ. ඒ වගේම ළමයින් අතර ආසාදනය වීමත් සිදු වෙනවා. මේ ක්‍රම වලින් සිදු වෙන නිසා දැනට පොඩි ඉඟියක් තියෙනවා ළමයින් අතර පැතිරීම ටිකක් වේගවත් කියලා මේ ඩෙල්ටා ප්‍රභේදය.
හොඳයි වෛද්‍යතුමනි, එහෙමනම් අපි දැනගන්න කැමතියි මේ දීර්ඝකාලීන වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න යම් රෝගී තත්වයක් ඇති දරුවන් හට කොයිතරම් දුරකට මේ තත්වයේ අවදානම්ද සහ ඒ අවදානම් රෝගී තත්ව මොනවද කියන කාරණා සම්බන්ධයෙන්.
ඕනි බල මේක ළමයි කියලා නෑ, වැඩිහිටියන් සම්බන්ධයෙන් අපි දන්න සියලුම කරුණු ළමයින්ටත් අදාළ වෙනවා යම් යම් රෝගී තත්වයක් ගත්තොත්. විශේෂයෙන් මම කියනවා නම් පෙන්හලු ආශ්‍රිතව තියෙන රෝග තත්ත්ව වලින් පීඩා විඳින කුඩා දරුවන් සහ යංග ඇඩල්ට්ස්, ඒ කියන්නේ තරුණයේ සිටින පුද්ගලයන්. පෙන්හලු ආශ්‍රිත රෝග කිව්වොත් සමහරුන්ට තියෙනවා උපතේ සිටම ගෙන එන සාමාන්‍ය අකර්මිකතාවයන් පෙන්හලු ආශ්‍රිතව තියෙන. ඒ වගේම ඇදුම රෝගී තත්ත්වයන්. මම කියන්නේ මේ අර ඊටාම මන්ද වශයෙන් සිදුවන රෝගී තත්ත්ව, ඒ කියන්නේ ඇදුම, ඒ කියන්නේ මයිල්ඩ් ඇස්මා කියන එක නෙවෙයි. සාමාන්‍ය අපි කියන්නේ ටිකක් මොඩරේට් ටු සිවියර් ඇස්මා. ඒ කියන්නේ ටිකක් දරුණු ලෙස ඇදුම තත්ත්වෙන් පීඩා විඳින කට්ටිය මේකෙදි ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම සමහර ළමයිට තියෙනවා කලාතුරකින් හෘද රෝග. එන්න ඒ අයවලුත් ටිකක් පරිස්සම් වෙන්න ඕනේ, නැත්නම් පරිස්සම් කරගන්න ඕනේ. මොකද හෘද වස්තුව සහ පෙනහලු කියන්නේ ක්‍රියාකාරීත්වයෙන් එකිනෙක හා ඉතාම ලංව බැඳිලා පවතිනවා. එකක් හරි වශයෙන් ක්‍රියා කරන්නේ නැත්නම් මොකරි ආර්මිකතාවයක් තියෙනවා නම් ඒ අනිත් අවයවයට බලපාන්න පුළුවන්. සමහර ළමයින් තියෙනවා ප්‍රතිශක්ති හීනතාවයෙන් පෙළෙන. ඒ උදාහරණයක් වශයෙන් කිව්වොත් තියෙනවා සීලියක් ඩිසීස් කියලා. ඒ කියන්නේ ඒ ළමයින්ගේ ප්‍රතිශක්තිකරණය ටිකක් අඩුයි. ඉතාලම ලෙහෙසියෙන් ඕනෑම වෛරසයක් නැත්නම් නියුමෝනියා තත්ත්වයක් ඉතාලම ලෙහෙසියෙන් ළමයට හැදෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ළමයිනොත් ටිකක් පරිචං කර ගන්න ඕනේ. ඉතින් සමහර කලාතුරකින් සිදුන පිළිකා අපි කිව්වොත් ලියුකේමියා වගේ පිළිකා වලින් පීඩා විඳින ළමයි ඉතාලම ලෙහෙසියෙන් එම රෝගී තත්ත්වයට සහ එහි සංකූලතාව වලට භාජනය වෙන්න පුළුවන්. තව එකක් කියනවා දැන් ටිකක් මේ සමාජයේ අපි වැඩි වශයෙන් දකින අධික ස්ථූලතාවය සහ දියවැඩියාව යන රෝගات තියෙනවා නම් එම රෝග වලින් පීඩා විඳින ළමයි පරිස්සම් කරගන්න ඕනේ COVID-19 කියන වසංගතයෙන්. මොකද ඒ වගේ අයට ටිකක් සංකූලතාව ඇති වෙන්න පුළුවන්. නමුත් ඉතින් අනෙක් ළමයි ගත්තොත් සමස්තයක් වශයෙන් ගත්තොත් COVID-19 වැළෙන ළමයිට ඒ කියන්නේ කුඩා දරුවන්ට තියෙන සංකූලතා ඉතාම අවමයි. මම අර කලින් සඳහන් කරපු අය ඇරෙන්න. මොකද බොහෝ ළමයිට තියෙන්නේ ඉතාම මඳ වශයෙන් පවතින සිම්ටම්ස්. නැත්තම් පොඩි උණ ගතියක්, පොඩි කැස්ස ගතියක් වගේ ඒවා තමයි තියෙන්නේ. මහා බ්‍රිතාන්‍යයේ කරපු සංගණනයකදී රෝහල් ගත වූ රෝගීන්ගෙන් 1%ක් පමණ තමයි කුඩා දරුවන් බවට පත් වෙලා තියෙන්නේ. අවුරුදු 10ට 9ට අඩු අය. රෝහල්ගත වුණ ළමයිගෙන් 1%ක් තමයි මිය ගොස් තියෙන්නේ. එතකොට රෝහල්ගත වුණ පුද්ගලයන්ගෙන් 1%කනොත් ඒකනොත් 1%ක් තමයි ළමයි වශයෙන් බැදි සංකූලතා පෙන්නලා නැත්තම් මිය ගොස් තියෙන්නේ. එතකොට ඒක අපිට සහනයක් ඒක ළමයි පැත්තෙන් ගත්තොත්. ඒ වුණාට එහෙම කියලා අපි අර කිත හදාගන්න හොඳ නැහැ. මොකද නිපුණ අහලා තියෙනවද දැන්නේ දැනට තියෙනවා මේ සංකූලතාවයක් ලොง ටර්ම් කෝවිඩ් කියලා නැත්නම් ලොง කෝවිඩ් කියලා. ඒකෙදි වෙන්නේ සති 12කට වඩා ඒ කෝවිඩ් වැළඳුණු පුද්ගලයන්ට කෝවිඩ් සුව වුණත් සති 12කට වඩා එක එක සංකූලතා පවතිනවා. විශේෂයෙන් ගත්තොත් ගඳ සුවඳ හා රස නොදැනීම එකක්. ඉඳකට සෑහෙන්න තියෙන කායික දුබලතාවය. ඒ කියන්නේ ගොඩාක් පිටු ගතිය තියෙනවා. සමහර කට්ටිය කියනවා රැඳේ ඉඳන් තමන්ගේ බාත්รูම් එකටම පැවිදගන්න බෑ කියලා. හරියට මැරසන් එකක් දිවුවා වගේ දැනෙනවා. ඒ වගේම හුස්ම ගැනීමේ අපහසුතාව. ඊට පස්සේ මේ හින්දාම තියෙන මානසික ආතතිය වගේ දේවලුත් සිදු වෙන්න පුළුවන්. ඒකෝන මේ ලොง ටර්ම් කෝවිඩ් බැරිලව හැදුනොත් අපි ඊට පස්සේ බලන්න ඕනේ ඒ කට්ටියගේ අර එදින්දා ජීවිතයට කොහොමද මේක බලපාන්නේ. ගොඩාක් ළමයට ඉගෙනීම් අතපසු වෙනවා. එළිය ගිහින් තමන්ගේ සාමාන්‍ය රාජකාරී කිරීමට අපහසුතාවයක් දැනෙනවා. ඒ වගේම ලොง ටර්ම් කෝවිඩ් වල එක තවත් සම්බුතව තමයි හෘදේ වස්තු ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් ඒක අපි කියන රිද්මය කියලා. ඒ කියන්නේ රිද්මයේ එක එක සංකූලතා. ඉතින් වැඩිහිටියන් වශයෙන් ගත්තොත් ගොඩාක් කට්ටිය විශ්වාස කරනවා ළමයිට කෝවිඩ් හැදුනත් ඒක ඊටාම මඳ වශයෙන් සංකූලතා ගිනෙන රෝගයක් කියලා මයිල්ඩ් සිම්ටම්ස් තියෙන කියලා. ඒ වුණාට අපි වැඩිහිටියන් වශයෙන් පරිස්සම් කරගන්න ඕන ළමයිව. ඒ වගේම හැදුනොත් සමහර වෙලට ඒ ළමයි අර ලොง ටර්ම් කෝවිඩ් කියන ලොง කෝවිඩ් කියන තත්ත්වෙනුත් තත් යන්නත් පුළුවන් කියලා අපි මතක තියාගන්න ඕනේ.
හොඳයි වෛද්‍යතුමනි, දැන් කොරෝනා වෛරසයට නිරාවරණය වීමෙන් සහ ඔවුන් මගින් වෛරසය සම්ප්‍රේෂණය වීමෙන් තමන්ගේ දරුවා ආරක්ෂා කර ගැනීම සඳහා දෙමාපියන් ගත යුතු අතිරේක ආරක්ෂක උපක්‍රම මොනවද කියලත් අපි අවධානය යොමු කරමු.
ඒ සම්බන්ධව ඉතින් අපි දැනට සමාජයේ අපි දන්න කියන දේවල්ම තමයි භාවිතා කරන්න වෙන්නේ. මෑතක් වරතුරම පැවති මතය නම් වයස අවුරුදු 12ට අඩු ළමයිට මුව ආවරණ පළඳවන්න එපා. හැකිනම් පළඳවන්න. ඒ වගේම ඉතින් ඒ ළමයි පුළුවන් තරම් අත්සෝදන්න ඒ වගේ තමයි කියලා තමයි කිව්වේ. එනකොට දැන් මෑතක සිට පවතින ළමයින් ආශ්‍රිතව පවතින වැඩි රෝගයේ පැතිරීමේ සම්භාවිතාවයක් තියෙන නිසා වෛද්‍ය වෘත්තිකයන් විසින් නැත්නම් උපදෙස් දෙන ලබන කාණ්ඩ විසින් විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා කියනවා හැම වෙලෙම ළමයට පුළුවන් නම් මාස්ක් එකක් ඒ කියන්නේ මුව ආවරණයක් පළඳවන්න කියලා. ඒක ප්‍රශ්නයක් නෑ අවුරුදු 12ට අඩු උනත් වැඩි උනත්. අපි දන්නවා ප්‍රැක්ටිකලි ඉතාම කුඩා දරුවන්ට මුව ආවරණ පළඳීම ලෙහෙසි නෑ. නමුත් වැඩිහිටියන් වශයෙන් ඔබට උත්සාහ කරන්න පුළුවන් යම් වයසක් අතරතුර ඒ කියන්නේ අවුරුදු 3-4 වෙනකොට පුළුවන් නම් ඒ කට්ටියට ඒක මුවාවරණයක් පළඳින්න පුළුවන් නම් ඒක ප්‍රශ්නයක් නෑ. පොඩ්ඩක් ඒකට දිරිමත් කරන්න. මුවාර්ණ ගැන විශේෂයෙන් කියනවා නම් ගොඩක් ළමයින්ට ලේසි පොඩි දරුවන්ට ලේසි අර රෙදි වලින් මහපු මුව ආවරණ පළඳින එක පටි දෙකක් දාලා එකක් ඔලියෙන් සහ එකක් බෙල්ලෙන් දාපුවම ඒක සාමාන්‍යයෙන් දැඟිලා පවතිනවා ඒක අර සාමාන්‍ය අපි කියන සර්ජිකල් මාස්ක් එකට වඩා ටිකක් ලේසි පළඳව ගන්න ඒ වගේම ටිකක් සැහැල්ලුයි ඒ වගේම මූණට වැඩිය කරදරයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ රිඩීම් වගේ ඇති වෙන්නේ නැහැ. රිඩීම් හරි කැපි. හරි ඇති වෙන එක ප්‍රමාණය අවමයි. ඒකෝ අපි කිව්වොත් විශේෂයෙන් ඉන්ඩෝ ඇක්ටිවිටීස් වල. ඒ කියන්නේ ගෘහස්ත කටයුතු වලදී. මොකද ඒකෙන් තමයි වැඩි හරියක් මේ අපි දැකලා තියෙන්නේ කොරෝනා පැතිරීම. ඒ වගේම පුළුවන් තරම් සමාජ දුරස්ථභාවය තියා ගැනීම. ඒ කියන්නේ අවම වශයෙන් මීටරයක හමාරක් වත්. ඒ වගේම චූටි ළමයි නැත්නම් තරුණ අය අත්සේදීම නිතරම අත්සේදීමට යොමු කිරීම නැත්නම් හෑන්ඩ් සැනිටයිසර් එකක් භාවිත කිරීම හැම වෙලේම ඇදිරිමත් කිරීම හරි මතක් කිරීම හරි මුව නාසය ඇල්ලීමෙන් වළකීම ඒ වගේම යම් තැනකට යනවනම් මොකර ඇක්ටිවිටි එකකට යනවනම් අපිට වැඩි වශයෙන් බලන්න පුළුවන් මෙතන හොඳ වාතාවරණයක් තියෙනවද නැද්ද කියන එකත් මත මොකද හැම වෙලේම හොඳ වාතාවරණයක් තියෙනවනම් කොවිඩ් පැතිරීම ටිකක් අඩු වෙනවා කියලා තමයි අපි දන්නේ ඊට පස්සේ මේක ඉතින් සාමාන්‍යයෙන් අපි කරන අනිත් වැඩිහිටියන්ට දෙන උපදෙස් වලටම සමානයි. ඒ වගේම දැන් තියෙනවා වැඩිහිටියන් වශයෙන් අපිට පුළුවන් අපේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම. මොකද අපි වැඩිහිටියන් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත්තනම් ඔවුන්ට කොවිඩ් වැළඳීමේ හැකියාව අඩු වෙනවා වැළඳුණත් ඒක වෙන එක්කෙනෙකුට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවත් අඩු වෙනවා. මොකද අර වෛරල් ලෝඩ් එක අඩු නිසා. ඒකෝ වැඩිහිටිය කොවිඩ් ගෙදර යනන් ගියා. එයාලා ළමයිට නැත්තම් පවුලේ අනික් අයට ඒක සම්ප්‍රේෂණය කිරීම හැකියාව ටිකක් අඩු අවම වෙනවා. ඒක ගැන අපි මතක් කරන්න කැමති. ඊට පස්සේ වැඩිහිටියන් දැන් ළමයි සෙල්ලම් කරනවා, කින්ඩර් ගාඩන් නැත්නම් චයිල්ඩ් කෙයා යනවා. ඒ වගේ අවස්ථාවලදී දෙමාපියන් වැඩිහිටියන් වශයෙන් අපි පොඩ්ඩක් ළමයාට නිතරම කතා බහ කරන්න ඕනේ. ඒ වගේම පොඩ්ඩක් අවධානය යොමු කරන්න. මොකද මේ බබාලා පෙන්නනවාද කියලා යම්කිසි රෝග ලක්ෂණයක්. ඒ කියන්නේ සෝටු දියර ගැලීම, කැස්ස, කිවිසුන් යාම ඒ වගේ දෙයක් තියෙනවා නම් මම කියන්නේ වැඩිහිටියෙක් වශයෙන් වගකීමක් ඇති පුද්ගලෙක් වශයෙන් කරන්න ඕන එකම දේ තමයි ඒ බබාව ඒ අදාළ ස්ථානවලට නැත්නම් අනික් ළමයි සමග ගැටීමට නොයවා සිටීම සහ හැකි ඉක්මනින් කොවිඩ් පරීක්ෂණය කර ගැනීම. ඒක කොවිඩ් පරීක්ෂණය කරගෙන ඒක නෙගටිව් නම් කොවිඩ් නොවේ නම් අදාළ විදියට ක්‍රියා කරන්න පුළුවන්. ඒක බැරි වෙලාවත් කොවිඩ් කියලා තහවුරුනොත් ඉතාම ඉක්මනින් සෞඛ්‍ය අංශ වලට අනික් ළමයින්වත් දැනුවත් කරලා ඒ ළමයි ඒ පවුල්වත් දැනුවත් කරලා අදාළ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. තව එකක් මේතෙන්දිව මම කියන්න කැමති අපි ටිකක් බලන්න ඕනේ බැරි වෙලාවත් කොවිඩ් වැළඳුණා අපේ දරුවෙකුට මොනවද බලන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් මම ඉස්සෙල්ලා කිව්වා ඒක මේ ඉතාම මන්ද වශයෙන් සංකූලතා ගෙනෙනවා ළමයි අතට. නමුත් සමහර වෙලාවට අවාසනාවකට ටිකක් ඒ සංකූලතා වැඩි වුණොත් බලන්න උන යම් යම් කරුණු තියෙනවා. විශේෂයෙන්ම දැනෙනවා නම් ඔයාට වැඩිහිටියෙකුට තේරෙනවා නම් මවට පියාට තේරෙනවා නම් මේ තමන්ගේ දරුවා හුස්ම ගන්න ඉත අපහසුයින් බව නැත්තම් කැම බීම ගන්නෙ නැ විජලෙන්ඩ් පත් වෙලා ඉන්නවා වෙනම සිහි මඳ ගතිය පෙළෙනවා නම් ඒ කියන්නේ කරන දේවල් වලට හුඟක් දෙන්නේ නැ තමන්ට තේරෙනවා නම් මෙයා වෙනදා වගේ නෙවෙයි කියලා තේරෙනවා නම් අර ඇඟේ ඔක්සිජන් අඩු වුනහම තියෙන ලක්ෂණ නැත් ඒ කියන්නේ තොල් නිල් පාට වෙනවා නම් දිව නිල් පාට වෙනවා නම් ඇඟිලි නිල් පාට වෙනවා නම් වගේ දේවල් වලදී බලබලින් දෙයක් නැහැ වහාම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු කරන්න ඕනේ. අවසාන වශයෙන් මේකෙදි මම කියන්න කැමති අලුත් ඉපදෙන බිලෙන්දුන් පවා කොවිඩ් වෛරසයෙන් ගොදුරවන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවක අලුත් ඉපදෙන බිලෙන්දුන්ට දෙන්න පුළුවන් හොඳම රක්ෂණය වගේ දේ තමයි මවක් වශයෙන් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීම. දැනට තියෙන පරීක්ෂණ කියන්නේ ගර්භණී කාලයේදී හෝ ගර්භණී වීමට පෙර වෛරස් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම පුළුවන්. ඒකෙන් කිසිම හානියක් දරුවාටවත් නැත්නම් ගැප් ගැනීමටවත් වෙන්නේ නැහැ. හොඳ දේ තමයි ඒ මගින් නිස්ද වෙන ප්‍රතිදේහ මවගේ ප්ලැසෙන්ටාව හරහා බබාට යනවා. එතකොට ඉපදිලා දවසින් දෙකකින් උනත් කොවිඩ් වලට ආසල්ෙන් උනත් ඒ දරුවට යම් කිසි ප්‍රතිශක්තිකරණයක් තියෙනවා. ඒකත් ඊටාම වැඩිගත් කරුණක් මෙහිදී මතක් කරන්න කැමතියි.
වැදතුම් දැන් මේවන විට ඔස්ට්‍රලියාව තුළ වයස අවුරුදු 10-39 දක්වා වන වයස්කාණ්ඩයට කොරෝනා එන්නත ලබාදීමට අවසර ලබාදී තිබෙනවා. ඉතින් මේ අවසර ලබාදීම මගින් කොයිතරම් දුරකට සාර්ථක පිළියම් ලැබේවිද කියන කාරණාව සම්බන්ධයෙන් ඔබගේ මතය දැනගැනීමටත් අවසාන වශයෙන් අපි කැමතියි.
ඔව් නිකුරා, වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න පුද්ගලයන් දරන මතය නම් අපිට පොඩි ආලෝකයක් දකින්න පුළුවන්. ඒ කියන්නේ හොඳ දෙයක් අපේක්ෂා කරන්න පුළුවන් කියන එක. මොකද මේ අපේ ජනගහනේ සෑහෙන ප්‍රතිශතයක් මා සංඛ්‍යාත්මක නම් මට මතක නෑ, ඒුණාට අවුරුදු 19ට අඩු දරුවන් යං ඇඩස්ලා. ඉතින් ඒ කට්ටිය මේ වැක්සිනේෂන් එකෙන් ප්‍රතිශක්තිකරණය එන්නත් ලබා ගැනීම මගේ වැඩිහිටියන් ප්‍රතිශක්තිකරණය කරලා ලබා ගන්න හිටපු දේවල්ම එකනේ ප්‍රතිලාභම මේ කට්ටියගෙන ලබා ගන්න පුළුවන්. එතකොට එකක් තමයි මිය යාම් සහ සිදුවන සංකූලතා වලින් අවම වීම. ඒ වගේම අවුරුදු එකනේ 16ට උඩ අය ප්‍රතිශක්තිකරණය ක්‍රියාවලට ලක්කරගනින් මගෙන් යම් ප්‍රමාණයක් අඩු වෙනවා. ප්‍රතිශක්තිකරණය නොලැබෙ සිටින පොපියුලේෂන් එක, ඒ කියන්නේ ජනගහන. ඒ වගේම මේකෙදි එක තව එකක් තියෙනවා, අර සම්ප්‍රේෂණය, එකිනෙක අතර සම්ප්‍රේෂණය වීම තවම කරන්න පුළුවන්. අපි කිව්වොත් එක ගෙදරක ළමයි 4-5 දෙනෙක් ඉන්නවනම්, දෙන්නෙක් 3 දෙනෙක් ඉන්නවනම් අඩුම ගානේ වයස අවුරුදු 16ට වැඩි එක්කෙනෙක් දෙන්නෙක් හරි වැක්සිනේෂන්, ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණය ලබා ගත්තොත් ඒ කට්ටිය මගින් තව ඒ බෝවෙන්න පුළුවන්, තව උඩා වයස් වල ඉන්න ප්‍රමාණය, ඒ කියන්නේ සහෝදර සහෝදරයන්ට තියෙන හානිය අවම වෙනවා. මේකේ තව එකක් කියන්න ඕනේ, දැනට ඔස්ට්‍රේලියාවේ ෆයිසර් බයොන්ටෙක් කියන ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගන්න පුළුවන් අවුරුදු 16 ඉන්න 39 දක්වා එන ගෲප් වයස් කණ්ඩවලින් ණයට. එතකොට යම් අය පොඩි පැකිලීමක් තියෙනවා නම් හරි, මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් හරි, වෛරස් එක ගැන හරි, ඒ එන්නත් ගැන හරි, තමන්ගේ පවුලේ වෛද්‍යවරයා අමතන්න පුළුවන්. ඒ වගේම නැත්තම් තමන්ට එහෙම අපහසුතාවක් තියෙනවා නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ්සයිට් එකට ගිහිල්ලා අදාළ තොරතුරු ලබා ගන්නත් පුළුවන්. දැන් ඔස්ට්‍රේලියාවේ තියෙන අවුරුදු ඒකේ අවම වයස වැක්සිනේෂන් සඳහා මේ අනුමත කරලා තියෙන අවම වයස තමයි අවුරුදු 16. ඒ වුණාට මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ අවුරුදු 12 සිට පවතින වයස් කාණ්ඩ වලටත් මේක අනුමත කරන්න සල්කා බලලා තියෙනවා. දැන් අර ඉතාම චූටි පුංචි ළමයිට ලදරුවන්ට කොහොමත් දැනට කිසිම අදහසක් නැහැ කාගේවත් මේ කෝවිඩ් සඳහා තියෙන වැක්සීන් අනුමත කරන්න, ඒ කියන්නේ ලබා දීමට. ඒකට මම කියන්න කැමති චූටි ළමයිට දැන් තියෙනවනේ ඉමුනයිසේෂන් ප්‍රෝග්‍රෑම් එකක් එන්නේ, ඒකට අනුව අදාළ එන්නස් ලබා දෙන්න කටයුතු කරන්න කියලා මම අදාළ මේ දෙමාපියන්ට මතක් කරන්න කැමති. මොකද බොහෝ විට පළවෙනි අවුරුද්ද ඇතුළත ලදරුවන්ට ලබා දෙනවා නියුමෝනියා වැක්සීන් එක. එතකොට ඒ වගේ වැක්සීන් එකක් ලබා දුන්නාම අඩුපාඩුයි අර නියුමෝනියා කියන තත්ත්වලින් හරි ඒක මේ ළමයිව ආරක්ෂා කරගන්න පුළුවන්.
හොඳයි, මෑත කාලය තුලදී දරුවන් මගින් COVID-19 වෛරසය පැතිරීමේ ඉහළ ප්‍රතිශතයක් පෙන්වීම හේතුවෙන් මේ කොරෝනා කාලය තුල ළමයින් සහ නවයෝවුන් පිරිස ආරක්ෂා කර ගැනීමට සහ ඔවුන් මගින් වෛරසය පැතිරීම වැළැක්වීමට කුමක් කළ යුතුද යන කාරණාව සම්බන්ධෙනුයි අපි සාකච්ඡා කරමින් සිටියේ. මේ සඳහා අද දවසේ තවත් සමග සම්බන්ධ වුණේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් චන්නවීරසේකර වෛද්‍යතුමන්. එවන වෛද්‍යතුමනි, ඔබට සමුදෙනවා, ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේ ආකාරයෙන් SBS සිංහල සේවයත් සමග සම්බන්ධ වුණාට.
බොහොම ස්තුතියි බුණා.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.